ඒ විතරක් නෙමෙයි වේදනානුපස්සන. වේදනානුපස්සන කියන්නේ සුඛ දුක්ඛ උපේක්ඛා. මෙතන කියන්නේ සුඛ වේදනාවක් දැනෙනවා. මේ සුඛ වේදනාව කොයිතරම් දුරට මා හඹාගෙන යනවද? මේ හඹාගෙන යන්නේ මොන චේතනාවෙන්ද? මොන චේතනාවෙන්ද හඹාගෙන යන්නේ? ලෝභ සහගත චේතනාවෙන්. දැන් අපි හිතමු ඔය ඇත්තන්ට යම් කිසි විදියකින් හොඳ ආහාරයක් ලැබෙනවා. ඔය ආහාරය ගන්නකොට මොන වේදනාවක්ද? සුඛ වේදනාවක්. නමුත් ඒ සුඛ වේදනාව ලබන තැනැත්තා ඒ ආහාරයට ගිජු වෙලා හෙටත් මේක හොයාගන්නව නම් හොඳයි කියලා ගියොත් දිගාවට අන්තයට ගිහිල්ලා මං හෙටත් කුකුලෙක් මරාගත්තොත් හොඳයි කියන තත්වයටත් එන්න බැරිද? එන්න පුළුවන්. අන්න එතකොට සුඛ වේදනාව සිහියෙන් ගත්තේ නැතුව අවසිහියෙන් ගත්තා, මිච්ඡා සතියෙන් ගත්තා. සුඛ වේදනාව මිච්ඡා සතියෙන් ගත්ත නිසා එයාට ඒක වැරදි පාරට යෙදෙන්නට හේතු වුණා. නමුත් සුඛ වේදනාව සම්මා සතියෙන් ගන්නවා. සම්මා සතියෙන් ගන්නවා කියන්නේ තමා වගේ කෙනෙකුට කොයි විදිහකටද මේක ක්‍රියාවට නංවා ගන්නට සුදුසු. අනුන්ට තමන්ට දෙපැත්තටම අහිත නොවන පිණිස මේක යොදන්නට තමන් සිහි කරනවා. ඒක තමයි සම්මා සතියෙන් ගත්තා. වේදනාව සම්මා සතියෙන් ගත්තොත් භාවනාවක්, වේදනාව මිච්ඡා සතියෙන් ගත්තොත් අකුසලයක්. පිරිහිනවා. භාවනාව කියන්නේ වැඩෙනවා, අනිත් පැත්තෙන් පිරිහිනවා. මිච්ඡා සතියෙන් සම්මා සතියෙන් ගත්තොත් වැඩෙනවා, මිච්ඡා සතියෙන් ගත්තොත් පිරිහිනවා. ඊගාද චිත්තානුපස්සන. චිත්තානුපස්සන දැන් මම මේකට ඇති කරගත්ත සිත ලෝභ සිතක්ද අලෝභ සිතක්ද? හැම ක්‍රියාවලියක් තුළින්ම දකිනවා මම මේක කරන්නේ ද්වේෂ සහගත සිතින්ද කරුණා සහගත සිතින්ද? දැන් අපි හිතනවා යමෙක් තමන්ට මොකක් හරි වැරද්දක් කළා. එයා නිතර නිතර වැරද්ද කරනවා. වැරද්ද කරනකොට මොකද්ද හිතට පහළ වෙන අදහස? මේකට නම් මොකක් හරි පාඩමක් උගන්වන්න ඕනේ කියලා හිතනවද නැද්ද? ඈ හිතානේ මීටදී මේකට නම් මොකක් හරි පාඩමක් උගන්වන්න ඕනේ කියලා හිතනවා. හැබැයි කෙනෙක් හිතනවා පාඩමක් උගන්වන්න ඕනේ කියලා මේකට නම්. හැබැයි එයා හිතන්නේ මේ මිනිස්සයා මේක දිගටම කරොත් මෙයා මහ විපතකට වැටෙනවා. ඒකින්ද කොහොම හරි මෙයා මේ කරන ක්‍රියාව නවත්වන්නට ඕනේ. දැන් එතකොට අන්න ඒ තමන්ට ඇති වෙච්ච ඒ වේදනාව මකෙන් තමයි දුක් වේදනාවක් දුන්නා. ඒ වේදනාව තුළ තමන් බලනවා මට මේ වේදනාව මෙහෙම ලැබෙනවා. මේ වේදනාව මට මෙහෙම ලැබෙන්නට හේතු වුනේ මොකද්ද? කායනුපස්සන චිත්ත. මොකද චිත්තානුපස්සනනේ? චිත්තානුපස්සන. චිත්තානුපස්සන වේදනානුපස්සනව කලින් කිව්වේ චිත්තානුපස්සන. දැන් බලනවා සිත විමසලා. ඒ සිත විමසලා බලද්දී ඇයි මට මෙහෙම පහළ වුනේ? සමහර කෙනෙක් හිතනවා මට මෙහෙම කළා දෙන්නම් වේදනාව සම්මා වශයෙන් ගත්තොත්, ඒ කියන්නේ එතන සිත චිත්තානුපස්සනාව සිත දිහා බැලීම සම්මා වශයෙන් ගත්තොත් කරුණා මෛත්‍රියට බලපානවා, මිච්ඡා වශයෙන් ගත්තොත් ද්වේෂ ආදීට බලපානවා, රාග ද්වේෂ ආදීට බලපානවා. ඊගොල්ල ධම්මානුපස්සනා. ධම්මානුපස්සනා කියනකොට තමන්ගේම සිතේ ඇතිවන සිතුවිලි බලනවා. කොහොමද සිතුවිලි කියන්නේ? දැන් මට ඇති වෙලා තියෙන්නේ මොන වගේ සිතුවිල්ලක්ද? ඒ සිතුවිල්ලම තමයි බලන්නේ. දැන් මගේ ඇති වෙන සිතුවිල්ල රාග සිතක්ද? කාම ඡන්දේද මගේ සිතේ ඇති වෙලා තියෙන්නේ? කාම ඡන්දේද, ව්‍යාපාදේද, තිනමිද්දේද, උද්දච්ච කුක්කුච්චේද, විචිකිච්ඡාවද කියලා බලනවා. ඒ නීවරණේ යටපත් කරන්ට තමන් උත්සාහවන්ත වෙනවා. දැන් තමාගෙන බලනකොට කාමච්ඡන්දෙහිම ගැලී ගැලී ඉන්න තැනටෙකුට බලා ගන්න පුළුවන්. මේක නම් හරි අමාරුයි. ඒක අර මුල් ටික දිනු කරගෙන එන්නේ නැතුව මෙතෙන්ට එකපාරට එන්න බෑ. මොකද ඒක කියන්නේ එක්කල්ල ඉවර කරනවා නෙමෙයි. අර මුල් ටිකත් එකම පුරුද්ද ඇති කරන්න ඕනේ. මේකට විතරක් එකෙල්ල යන්න බෑ. නැත්නම් මේ කායානුපස්සනාව කරලා චිත්තානුපස්සනාව කරනවා, ඊට පස්සේ වේදනානුපස්සනාව කරනවා, එහෙම නෙමෙයි. හැබැයි මුල්තනේ මොන කායානුපස්සනාවෙන් ඒකත් එක්කලා එකින් එක අවස්ථානුකූලව දැකීම පුරුදු කරන්න ඕනේ. එක පැත්තකට එල්ල කරගෙන යනවා නෙමෙයි. මොකද ධම්මානුපස්සනාව කියන එක නීවරණ ධර්මයන් විමසා බැලීම විතරක් ලේසි කාරණයක් නෙමෙයි. නීවරණ ධර්මයන් විමසා බලන්නද පුළුවන් වෙච්ච අවස්ථාවකදී තමයි තමන් සෝවාන්ද නැද්ද කියලා තමන්ට තීරණය කරගන්න පුළුවන් වෙන්නේ. තමන්ට අනුන්ට නම් බෑ ඒකත් කරන්න ලේසියෙන්. එතකොට හරියට පිළිවෙලට ගියොත් සෝවාන්ද කියලා බලාගන්න සර්ටිෆිකේට්ස් අවශ්‍ය වෙන්නේ නෑ. සමහරක් අය ඉන්න අරූපාවචර ධ්‍යානත් ලැබුවා හැබැයි ගෙදර ඉන්නවා තාම. අරූපාවචර පාස් කිව්වලු. ගුරුනාංශ කිව්වලු මම දැන් අරූපාවචර ධ්‍යානයත් පාස් කියලා. එන්නත් පුදුම කතා කියනවා. හොඳයි. දැන් බලන්න එදිනදා ජීවිතයේ ඔය ඇත්තන්ට නැද්ද සතර සතිපට්ඨාන? නැද්ද? තියෙනවා. එදිනදා ජීවිතයේ සතර සතිපට්ඨාන තියෙනවා. යෝගී ජීවිතවලට ඒක පොඩ්ඩක් ඉහළයි. ආරිතදී කැප වෙලා ඒ පැත්තේ දෙනවා. නමුත් දැන් මේ එදිනෙදා ජීවිතේ සතිපට්ඨානෙ නිත්‍ය ජීවත් වෙනවා. විශේෂයෙන්ම එදිනෙදා ජීවිතේ කායානුපස්සනාව බොහොම අවශ්‍යයි. තමන්ගේ කයින් වචනයෙන් දෙකේ කියන්නේ කයට සම්බන්ධ නිසා වචනත් ඒකටම බලපාන්නේ කායානුපස්සනාවටමයි. එතකොට ඒ කායානුපස්සනාව කොයි ආකාරයේද සමාජය තුල තමන්ට බලපවත්න්නේ? තමන්ගේ කාය අනුපස්සනාව. ඒ කියන්නේ තමන්ගේ කයින් වචනයෙන් සිද්ධ වෙන ක්‍රියාකලාපය තමාම සිහියෙන් යුක්තව හසුරුවමින් ජීවත් වෙනකොට තමයි කාය අනුපස්සනාව කියලා කියන්නේ. ඕක විතරක් තිබුණත් මයිද අනිත්‍යව නැතු පංචශීල වලින් කරන්නේ ඕකයි. පංචශීල ප්‍රතිපදාවේ කාය අනුපස්සනා භාවනාව තමයි තියෙන්නේ. සත්තු මරන්න එපා කියනකොට මොන භාවනාවද? මුදුන් දෙය ගන්න එපා කියනකොට, බොරු කියන්න එපා කියනකොට, කාමීත්‍යාචාරය කරන්න එපා කියනකොට, මත්පැන් බොන්න එපා කියනකොට කායනුපස්සනාව. එහෙනම් එක භාවනාවක් ඇති. ආයි තව තවත් කායනුපස්සනා භාවනා කර කර ඉන්නට ඕනේ නැහැ කිව්ලා. ආනාපාන සතිය ඕවා කර කර ඉන්න අවස්ථාවක් නැහැ කිව්ලා පන්සිල් දකින්න කායනුපස්සනාව හොඳට තියෙනවා එතන. කාය ප්‍රතිබද්ධ නිසයි ආනාපාන සතියට කායानुපස්සනා කියලා කියන්නේ. ඒ කියන්නේ කය ආශ්‍රය කරගෙන සිද්ධ වෙන හින්දා ඒකත් කායानुපස්සනා කියන්නේ. හැබැයි ඒක විශේෂ එකක්. පංචිල්වත් නැතුව ඒක කරන්න හම්බෙන්නේ නැහැ. මොකද පංචිල්වත් නැති කෙනාට මනස සංවර භාවයක් නැත්නම් අසංවර මනසින් කවදාවත් අරමුණු කරන්න බෑ ආස්වාස ප්‍රස්වාස. එනිසයි කිව්වේ මුලා සිහි ඇත්තාට ආනාපාන සතිය මම දේශනා කරන්නේ නෑ කියලා කිව්වේ. මුලා සිහි ඇත්තා කියලා කියන්නේ හිත එකඟ කරන්න බැරි කෙනාටයි. හිත එකඟ කරන්න නම් සීලේ පතිත්ථාය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤංච භාවයන්. හිත එකඟ කරන්න නම් සීලේහි පිහිටා කටයුතු කළ යුතුමයි. නැත්නම් කවදාවත් හිත එකඟ කරන්න පුළුවන් වෙන්නේ නෑ. දැන් ඒ විදිහට බලන්න ඒ කායානුපස්සනාව තුළින් තමන්ට මනසේ තහවුරු භාවය කොහොමද වෙන්නේ කියලා. පින්නත් නේ දැන් කියන්නේ පහඳුරෝ පංසල් ගැනමනේ හැමදාම කියන්නේ කියලා. පින්නත් පංසල් ගැන හැමදාම කියන්නේ මේකයි. ඔය ඇත්තන්ට පංසල් වල තියෙන දර්ශනේ එක දේශනාවකින් කියන්න බෑ. පංසල් ගැන හිතන්න හිතන්න පංසල් ගැන දර්ශනේ තියෙන ගැඹුරු බව තේරෙවි. බලන්න පළවෙනි සිල්පදේදීම කියන දේ තමයි සතුන් මරන්න එපා කියන එක. සතුන් මරන්න එපා කියත්වහම ඔයගොල්ලෝ හිතනවද අනිත් සිල්පද හතරම ඕක ඇතුලේ තියෙනවා කියලා? සත්තු මරන්නේ නැත්නම් ඊළඟ සිල්පද හතරේම තහවුරු බව ඕකේ තියෙනවා. වැටහුණාද? බලන්න ඒක තේරුණයි කියලා කියන අය අතුස්සන් බලන්න. කීප දෙනෙකුට තේරුණා. හොඳයි. පංසල් රකින්න කියනකොටම පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා නේද කියන්නේ? පානාති පාතා වේරමණී ප්‍රාණඝාතයෙන් වළකිනවා. හැබැයි සික්ඛාපදං සමාදියාමි වළකීමේ ශික්ෂාපදයකුත් වළකීමේදී ශික්ෂාපදයකුත් සමාදන් වෙනවා. ඒක ශික්ෂා වළකීම ශික්ෂාපදයක් වශයෙන් සමාදන් වෙන්නේ. ශික්ෂාපදයක් වශයෙන් සමාදන් වෙනවා කියලා කියන්නේ වැළකුණා විතරක් නෙමෙයි ඉන් එහාට හික්මෙන්න ක්‍රමයකුත් තියෙනවා. සික්ඛාපද කියලා කිව්වේ ඒකයි. හික්මෙන්න ක්‍රමයකුත් තියෙනවා. මොකේද හික්මෙන්නේ? පානාතිපාතා පටිවිරතෝ හෝති, ප්‍රාණඝාතයෙන් වැළකුණේ වෙයි, නිහිත දඬෝ දඬු අයින් කරන්න, ඒ කියන්නේ පොළමුගුරු ඔක්කොම අයින් කරන්න, නිහිත සත්වෝ අවියාරිද අයින් කරන්න, ලජ්ජේ ප්‍රාණඝාතේ ලැජ්ජ වෙන්නට, දයාපන්නෝ කාරුණික වන්නට, සබ්බ පාන භූත හිතානුකම්පී විහෙති. එහෙම ලැජ්ජා වෙලා දඬු මුගුරු අවියාරිද අයින් කරලා සියලු සත්වයන් කෙරෙහි දයාපන්නව සියලුම සත්වයන් කෙරෙහි හටගත්තා වූ සියලුම කුඩා පාණිය කෙරෙහි වේවා. මජ්ක්‍ධිමාරස්ස කානුක තුලා කියලා කිව්ව නේද? මජ්ක්‍ධිමාරස්ස කානුක තුලා කියලා කිව්වේ ඇයි? ඊටාම කුඩා වූද සතෙක් කෙරෙහි හිතානුකම්පී විහෙරති, හිතවත්ව අනුකම්පා සහගතව වාසය කරන්න, හිතවත්ව මෛත්‍රියෙන් අනුකම්පා සහගතව කරුණාවෙන් වාසය කරන්න. බලන්න පංචිල් රකිද්දී පළවෙනි සිල්පදේදීම කිව්වේ මොකද්ද? අයින් කරන්න අවියායිද, අයින් කරන්න දඬු මුගුරු. අපි නෙමේ ඔය ඇත්තන්, ඔය පුදු පූජා tie තියා යදීන් පිදීන් කරන දෙවියන්ගේ අත්වල ආයුධ කොච්චර තියනවද? ආයුධ කොච්චර තියනවද? ගණ දෙවියන්ගේ අතේ ආයුධ කොච්චරද? ඊශ්වර දෙවියන්ගේ අතේ ආයුධ නැද්ද? නැද්ද? සමන් දෙවියන්ගේ අතේ ආයුධ නැද්ද? තියෙනවා. සමන් දෙවියන්ගේ අතේ ආයුධ තියෙනවා. විභීෂණ දෙවියන්ගේ අතේ ආයුධ නැද්ද? ඒත් තියෙනවා. එහෙනම් පන්සිල්වත් නැහැ නේද? මොකද ආයි ඔය ඇත්තන්ට වාදයක් නැහැ ඒකේ. බුදුහාඳුව කෙලින්ම කියන දෙයක් තමයි පන්සිල් රකින්නවා නම් ප්‍රතිපදා මොකද්ද? අවි ආයුධ අයින් කරන්න ඕනේ, දඬු මුගුරු බහා තබන්නට ඕනේ. ඒක තමයි පංචශීල ප්‍රතිපදාව. බුදුහාමුදුරුවෝ එහෙම කියලා තියද්දී ඔයත් අන්ට පුළඟ නෑ, කමක් නෑ, දෙයිය හින්දා ඔබ තියාගත්තට කමක් නෑ කියලා. ඈ වෙනත් දෙයිය හින්දා කොහොමද තියාගන්න බෑ? මිනිස්සෙක් නම් තව තියාගත්තත් කමක් නෑ. දෙයියෙක් නම් දෙයිය හින්දා කොහොමද අවියාරිද තියාගන්න බෑ. එහෙනම් පේනවාද එතනින්ම කැඩිලා තියෙන්නේ කියලා දර්ශනය? මෙතෙක් දවසක් සම්මාදිට්ඨි ප්‍රතිපදාවේද ආවේ මොකද කියන්නේ? එහෙනම් මෙතෙක් දවස් දන් දීපුවා මොකක් බලාගෙනද? නිවන් බලාගෙනද දුන්නේ? සම්මාදිට නිවනට සාධකයක් කියලා දුන්නා. හරි, මොකද නිවන් පාර නම් හිතේ නැති බව දැනගන්න. ඔක්කොම දුන්නේ හාමුදුරුවෝ කියලා මේ දානංසංස හේතු කොටගෙන නිවන් සැප ලැබේවා කියලා කියනකොටම සාදු සාදු කියලාත් කිව්වා. ඒ වුණාට මාර්ගය අහලකවත් නෑ. පන්සිල්වත් නැති දෙවියන්ගෙන් පූජා යදෙහෙද? පූජා tie තියා කම්සප යදෙහෙද? ගෝමින් තමයි ඔක්කොම කළේ. මොකද වුනේ? පින්නත් නේ බලන්න පොඩ්ඩක් හිතලා. හොඳ හොඳ සෙල්ලම් තියෙනවා. ඈ මේකත් මෙතෙන්දි මතක් කරන්න ඕනේ. අපි මේ තත්වයට වැටිනේ අපේ ඉතිහාසයේ වැරද්දෙන්. ඉතිහාසය අපි නොමග යව්වේ මුලින්ම. කොහොම හරි තාම පහත් මට්ටමක හිටියයි කියලා කියන්න පුළුවන් ඒ වකවානුවන. බුදුහාමුදුරුවෝ කියන්නේ කවුද කියලා දැනගෙන හිටියේ නෑ. ඒ වගේ පිරිස් කොහමද බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාන ටික දවසකින් මේ නොමග යෑම සිද්ධ වෙලා තියෙනවා. මොකද එහෙම නොවුනනම් අර මහායානෙ කියන එක මේ රටේ මෙච්චර පළපදියම් වෙන්නේ නෑ. මේ මහායානෙ පළපදියම් වෙච්ච වකවානුව තුළ තමයි දීපවංශ මහවංශේම ජීවිලා තියෙන්නේ. නිසා පේනවා භික්ෂුන් වහන්සේලා කොච්චර මේ අන්තයෙන් පහතට වෙලා හිටරන කියලා. බුදුහාමුදුරුවෝ කියන්නේ කවුදවත් කියලා දැනගෙන ඉඳලා නැහැ. මම දන්නවද දීපවංශයේ කියනවා බුදුහාමුදුරුවෝ යක්වේ ලෝපහෙති. මහවංශෙත් ටිකක් තියෙනවා. බුදුහාමුදුරුවෝ ගින්දර මවලා ඒ ගින්දර වලින් යක්කුන්ව තවලා දවල දක්කු බය වෙලා හිටියලු. ඒක විශ්චහම එහෙම බය වෙලා එහෙම ඒකට පීඩාවෙන් ඉන්නකොට ඒකල හිතාලු අනේ මෙයා නම් එසේ මෙසේ කෙනෙක් වෙන්න බෑ මහ පුදුමේ කෙනෙක් වෙන්න ඕනේ කියලා ඔන්න බය වුණාලු. ඊ සූර්යයන් හතර දිනක් වගේ මහා දරුණු උෂ්ණත්වයක් ඇති කරලා යක්ෂයන් තැව්වලු. තවලා ඒත්තන්ට පීඩා පමුණුවලා ඒත්තම ගිරිදිවයිනට ඇත් කරාලු අයින් කරාලු. බුදු කෙනෙක් කවදාවත් මේක කරනවද? අනුන්ව තවල අනුන්ට පීඩා කරලා කරනවද කවදාවත් බුදුහාඳුරෝ? ඒක දැන් මේ කතාව ලියන යුවනන් දීපවංශය හරි මහවංශය හරි මේ දීපවංශය ලියපු එක්කෙනා මේක බුදුහාඳුරෝ කෙනෙක් කෙනාගෙන හැඟීමක්වත් ඇතුව ඉඳලා තියෙනවද? නෑ. බුදුහාඳුරන්ගේ අනුත්තරෝ පුරිස ධම්මසාරති කියන්නේ මොකද්ද කියලාවත් දැනගෙන හිටියේ නෑ බුදු ගුණේ. ඊගාට චූලෝදර මහෝදර දෙන්න ගැන කියනවා. චූලෝදර මහෝදර දෙන්න පින්නත් ඒක දෙන්න ගැන කියන්නේ සහෝදරයෝ දෙන්නේ හරි මං කලින් තෝක් කියලා තියෙනවා. ඒ සහෝදරයෝ දෙන්න මහා විෂඝෝර නාගයන් හැටියට විග්‍රහ කරනවා. හැබැයි කියන බුදුහාඳුරු මහා ඝන අන්ධකාරයක් මැව්වලු ඒගොල්ලන්ගේ විනාශය නවත්තන්නට. ඒ ඝන අන්ධකාරය තුළ චූලෝදර මහෝදරලා යුදවදින්න කියලා ඒගොල්ලෝ හිතවලු අනේ මේ දැන් අපේ දුනුයි තලවත් තේන්නේ නැහැ. දුනුයි තලවත් නැතුව මොකද්ද මේ කරන යුද්ධ කියලා කොහොමද යුද්ධ කරන්නේ කියලා ඒක නැවැත්වලු. දැන් හැබැයි කලින් කියන මහා විශ්ව ගෝර නාගයෝ මේ හිටියේ කියලා බලන්න යුද්ධ කරලා තියෙනව නැද්ද? දුනුයි තලවලින්. එතනම ගැටෙනවා කියපු දේ එතනම ගැටෙනවා. ඔය දෙවෙනි අවස්ථාව. තුන්වෙනි අවස්ථාවේදී බුදුහාමුදුරුවෝ ලංකාවට වඩිනකොට කැලණි පුරවරේ රජෙක් හිටියලු. කවුද නම? මණි අක්ඛික නාරජු හිටියලු. මණි අක්ඛික නාරජු බුදුරජාණන් වහන්සේ ඇතුළු 500ක් සංඝරට මහා දන් දුන්නලු. එහෙනම් කවුද කියලා හිතන්න පුළුවන් නේ? බුදුහාමුදුරුවොත් එක්කලා මහා සංඝරට 500ක් මහා සංඝරට දන් දුන්නා කියපුවාම දැන් තුන්වෙනි බුදුහාමුදුරුවෝ ඒ ආවි බුදු වෙලා අවුරුදු 8කින් අවුරුදු 35කට පස්සේ තමයි විජය ලංකාවට ආවේ. කොච්චර කාලයක්ද අතර? අවුරුදු 35ක් 37ක් කාලයක් විජය ලංකාවට ආවේ. දැන් අවුරුදු 35ක අතර කාලයක් තුළදී කැලණි හිටියයි කියනවා මණියක්කිට කියන නාග නාරජෙක්. නාගවංශික රාජ්‍යයක් හිටියා කියන්නේ මණියක්කිට කියලා. එහෙනම් විජය කොහොමද ලංකාවේ පළවෙනි රජුරෝනේ? විජය කොහොමද ලංකාවේ? මොකද අවුරුදු 37 වෙනස තියෙන්නේ මහා ගොඩක් කල් නෙවෙයි. විජය කොහොමද ලංකාවේ පළවෙනි රජුරෝනේ? එහෙනම් මොකක් හරි මෙතන අභිරහසක් තියෙනව නේද? රාජවංශයේ මකලා වෙනත් පැත්තකින් රාජවංශය පටන් ගන්නට දරපු උපක්‍රමයක් තියෙනව නේද ඉතිහාසයේ? කිසිම විචාරයක් නැතුව ලියලා තියෙන දේවල් තියෙනවා. හැබැයි විජයගෙන් පස්සේ පටන් ගත්ත රාජවංශය කියලා නම් රාජවංශය එහෙම තියෙනවා. විජයත් කවුද කියලා එතකොට අපි තීරණය කරන්න ඕනේ. මොකද විජය කියන කෙනා ඇත්තටම ඉන්දියාවෙන් ආපු කෙනෙක්ද කියන එකත් අපිට නිගමනය කරන්න වෙනවා. එයා මේ ලංකාවෙම කෙනෙක්ද නැත්නම් ඇත්තටම ඉන්දියාවෙන් ආපු කෙනෙක්ද කියන එක නිගමනය කරන්න වෙනවා. පොඩ්ඩක් කල්පනා කළ බලන්න. මොකද මම මේ කියන්නේ වෙන කාරණයක් නිසා නෙමෙයි. අවුරුදු 37ක වෙනස. ඒ වගේම එක දෙයක් තියෙනවා. විජය මේ කුවේ නිපුවත මහවංශයේ තිබුණාට දීපවංශයේ නැහැ. කුවේ නිපුවත දීපවංශයේ නැහැ. මොකද දීපවංශයට කරපු අටුවාවක් තමයි මහවංශය කියන්නේ. මොකද මූලික පොතේ කුවේණිගේ ගමනක් පිළිබඳව එන්නේ නැහැ. ඒකම උපුල්වන් දෙවියන් ගැනත් සක්කදේවේන්ද්‍රයන් ගැනත් විජේට පවරපු එක ගැනත් කියපු කතාව මනක්කල්පිතයක් පමණයි. මොකද බුදුහාමුදුරන්ගේ දර්ශනීයට ගිහිලා අමුතු වාද විවාද වුණේ නැහැ. බුදුහාමුදුරෝ දේශනා කරපු දහමට දර්ශනීයට ගිහිලා බැලුවොත් බුදුහාමුදුරන්ට බෑ කවදාවත් මගේ ශාසනය රකින්න කියලා කෙනෙකුට පවරන්න. තේරෙනවද? එතකොට මගේ ශාසනය තියා පින්නත් රටක් රකින්න කියලා බුදුහාමුදුරන්ට කියන්න බෑ. මොකද බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා සියල්ල අනිත්‍යයි කියලා.
බුදුහාමුදුර දන්නවා එහෙම රටවල් රකින්න බෑ කියලා. ඒක බුදුහාමුදුරන්ගේ කාර්යයක් නෙවෙයි රටවල් රකින්න එක. නමුත් චක්‍රදේවේන්ද්‍රයන්ට කිව්වලු ලංකාවයි විජයවයි රැකගන්නට කියලා. හැබැයි පොතේම කියනවා විජය කියන එකේ මොන වගේ කෙනෙක්ද කියලා. දීපවංශය නම් කියන ලංකාවට ඇවිල්ලත් විජය ගම් නියම් ගම් පැහැරුවා, ස්ත්‍රී දූෂණය කළා, මංකොල්ල කෑවා කියලා ලංකාවට ඇවිල්ලා. හැබැයි ඒ කොටස මහවංශේ නෑ, ඒ කොටස දීපවංශේ විතරයි. දැන් එතකොට මහජනතාව ලංකාව එකතු වෙලා විජයලව මෙල්ල කරන්න යුද්ධ කරන්න ලෑස්ති වුණා කියලා දීපවංශේ කියනවා. නමුත් මහවංශේ ඒ පුත ඇතුළත් වෙන්නේ නෑ. එකම හරි විජය කියලා කෙනෙක් කොහොම එනකොට ඇත්තටම අපි තුමු බුදුහාමුදුරු ශක්‍රදේවයන්ට මේක කිව්වා කියලා. ශක්‍රදේවයන් කියලා කතා කළා, "දේවින්ද මගේ ශාසනය 5000ක් කල් පවතිනවා ලංකාවේ. අන්න විජයයි 700ක් පිරිසකුයි දැන් පිටත් වුණා ලංකාවට යන්නේ. ඒ කට්ටියමයි ලංකාවයි රැකගන්න කිව්වලු. දිනත් මන් නම් හිතන්නේ බුදුහාමුදුරේ ඒක නෙමෙයි කිව්වේ. බුදුහාමුදුරේ කිය මගේ ශාසනය පවතිනවා ලංකාවේ කිව්වනම් ලංකාවේ 5000ක් කල් පවතිනවා. අන්න විජයයි 700යි පිරිසක් ඉන්නවා. ඔයගොල්ලොත් එක්ක රහන්නේ එක්කරන් නම් වෙන්නේ නැහැ. ඉතින් දෙගෙල්ලේ ඒගොල්ලන්ගෙන් ලංකාව රැකගන්න කියන මිසක් ඒගොල්ලන් වරක් ඉන්නේ කියලා කියන්න බෑනේ. දිනත් බුදු කෙනෙකුට කොහොමද කියන්නේ මේ කතාව? අර වගේ අධර්මිෂ්ඨ පෞකාර විනාශකාරී ත්‍රස්තවාදී පුද්ගලයෝ ටිකකට කිය බුදුහාඳුරු දෙයියෙකුට කියයිද මේගොල්ලන් ආරක්ෂා කළ දෙන්න කියලා? එතකොට බුදුහාඳුරු ආරක්ෂා කළ තියෙන්නේ කවුද? ධම්මෝහවේ රක්ඛති ධම්මචාරින් කියව බුදුහාඳුරු දැන් කවුද ආරක්ෂා කළ තියෙන්නේ? මේක බුදුහාඳුරු කරපු නින්දාවක් නෙවෙයිද? පින්වත්නි, කෙලින්ම බුදුහාඳුරුන් කරපු නින්දාවක් නෙවෙයි. මේ තේරණේ අගතිගාමීව මොකක් හරි විපර්යාසයක් කරලා තියෙනවා කියලා. මේ සිද්ධීන් ගැන හිතලා බලනකොට නම් තේනවා හොඳටම විජය කියන එක නා ලංකාවේම හැදිච්ච වැඩිජ කෙනෙක් මිසක් විජය කියන එක නා විද්‍යාවෙන් ආපු කෙනෙක් නෙමෙයි කියලා. ඊට පස්සේ විජයගෙන් පරම්පරාවක් ඇති වුණා කියලාද කියනවා? ඊට පස්සේ විජය පණිවිඩයක් වුණ සහෝදරයෙකුට එන්න කියලා මගෙන් පස්සේ රාජ්‍ය ගෙනියන කෙනෙක් නෑ ඔය ඇවිල්ලා බාර ගන්න කියලා. යාලේ එතෙන් ඉඳන් පටන් ගත්තා. පඬුවස් දෙව් ඊගාවට ඇවිල්ලා බාර ගත්තයි කියලා කියනවා. දැන් මේවා අපි ටිකක් විමසලිමත් වෙන්න ඕනේ. කිව්ව පමණින් බාර ගන්නද? මම දන්නේ නැති නම් මට නම් බය බාර ගන්න. මොකද හොඳට මොකද බුදුහාඳුරන්ගේ දහම මොකද්ද කියලා හොඳට දන්නවා නම් කවදාවත් පිළිගන්න පුළුවන් කමක් නැහැ. මේක රටක් බාර දෙන්නට එහෙමනම් ඉතින් බුදුහාමුදුරන්ට ආරක්ෂා කරන්න තිබුණා නාලන්දාව වගේ තැන්නේ. ශක්‍රදේවයන්ට බාර දෙන්න තිබුණේ අන්න නාලන්දාවට ආරක්ෂා කරගන්නේ කියලා. මෙහෙම ටිකක් එනවා අනාගතේ මෙහෙම විනාශ වෙයි. රහතන් වහන්සේලාත් එක්කලම නේද විනාශ කළා දැන්නේ. ලංකාව මොකද්ද එහෙනම්? ශාසනය රැකෙන්න ඕන නම් ඉන්දියාවේ ශාසනය බුදුහාමුදුර ඉදිරිච්ච ප්‍රදේශයේ ශාසනය. ඒ දෙයියන්ට තිබුණ නැද්ද ඒක බලා ගන්නට? ඒකට උදව්වක් කරන්නට නැත්තර නැතිවලා ගියා. මොනවද හිතන්න පොඩ ලංකාවේ උනා දෙයිය රැක්කද ශාසනේ? ලංකාවේ ප්‍රකේනේ නිකෝ විෂ්ණු දෙයිය රැක්ක නැත්තරම නැතිවලා ගියේ බුද්ධ ශාසනේ ලංකාවේ. කවුද ආරක්ෂා කරේ? භික්ෂුන් වහන්සේලා විශේෂයෙන්ම වැළවිට සරණං කර උපාසක තන නැත්තම් මේ ටිකක් නැහැ අද අපිට. ජීවිත පරිත්‍යාගයෙන් ශාසනය තහවුරු කළ දුන්නේ වැලියට සරණං කර සංඝරජ මාහිමි. අද අපි හිතන්නේවත් නැන්නේ දෙය ඇත්ත ගැන. අපි විශ්ව දෙවියන්ට පූජා කරගෙන ගන්නවා ශාසනය රැකිනවා කියලා. රැකලා දුන්නොත් තමයි පැත්තක තියලා. ඒගොල්ලන් සලකන්නේ නැතුව. පින්වත්නි, දැන් මොකද වෙලා තියෙන්නේ? මේ සංකල්පයේ උඩ නෙමෙයිද අපි මේ මිත්‍යා දෘෂ්ටියට වැටුනේ? බුදුහාමුදුරන්ගේ බුද්ධ දර්ශනේ පැත්තකට දාලා බලන්න. බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මය තුල තියෙනවා සැප ලබන මඟ. පැහැදිලිව බුදුහාඳුරෝ මෙන්න මේක කරන්න ඔබට සැප ලැබෙනවා කියලා කිව්වනම් ඒ මඟ පැත්තකට දාලා සැප ලබන්න දෙවියන් යදින්න ක්‍රමයක් බුදුහාඳුරෝ උගන්වනවා නම් ඒක දෙක ගැටෙනව නේද? බුදුහාඳුරෝ කියනවා ඔබ පංචයෙන් රකින්න මහන්තම් බෝගස්කන්ධං අධිගච්ඡති. මහා බෝගස්කන්ධයකට හිමිකාරයෙක් වෙනවා ඔබ පංචයෙන් රකින්නවා නම්. ඔබ පංචයෙන් රකින්නවා නම් විශාරදව උපසංකමති ඕන තැනකට බය නැතුව ඔබට විශාරදෙක් වගේ ඉන්නට පුළුවන්. ඔබ පංචයෙන් රකින්නවා නම් මහන්තම් භෝගස්කන්ධං අධිගච්ඡති විසරදව උපසංකමති. ඊළඟ එක මොකද්ද? විසරදව උපසංකමති කල්යාණ කිත්ති සද්දෝ අභුග්ගච්ඡති. ඔබ පිළිබඳව ගුණ ഘോഷාවක් ඇතිරෙනවා. අසම්මෝල්‍යෝ කාලංකරෝති මුලානවි මැරෙනවා. ඊගාවට කායස්ස භේදා පරම්මරණ සුගතින් සග්ගං ලෝකං උපපජ්ජති. කය බිඳීමෙන් මරණින් මතු සුගතියට යනවා. තාම නදෝනි මහා භෝගස්කන්ධයක් වැඩෙනවා. කීර්ති ഘോഷා මැද්ද ජීවත් වෙන්නට පුළුවන්. ඕන තැනක විශාරදයක් වශයෙන් යන්නට පුළුවන්. ඒ වගේම සැනසිල්ලේ මැරෙන්න පුළුවන්. මැරිලා හොන් තැනකට යන්නටත් පුළුවන්. තාම නදෝනි කියන්නේ තියෙන දෙයක් තියෙනවා. ඒකත් ලබන හැටි කියලා දෙන්න. තාම නදෝනි මේක ඕනේ නම් මොකද කරන්න කිව්වේ? පංචිල් රකින්න කිව්වා. දෙයියත් යදින්නේ කිව්වද? දෙයියන්ගෙන් ඉල්ලන්නේ කිව්වද? නෑ. ප්‍රාර්ථනා කරන්න කිව්වද? පිටපතන්න කිව්වද? නෑ. මේක ඕන නම් පංචිල් රකින්න කිව්වා. තවත් බලමු. තවත් ඕකක් මදින. ධම්මං චරේසු චරිතං නනං දුච්චරිතං චරේ ධම්මචාරී සුඛං සේති අස්මින් ලෝකේ පරම්හිච. ධම්මං චරේසු චරිතං සුචරිත ධර්මීහි හැසිරෙන්න. නනං දුච්චරිතං චරේ දුරාචාරීහි හැසිරෙන්න එපා. ධම්මචාරී සුඛං සේති ඒ ධම්මචාරී තැනැත්තා සැපසේ වාසය කරනවා. අස්මින් ලෝකේ පරම්හිච මේ ලෝකේ පරලෝකයේ දෙකේම සැපසේ වාසය කරනවා. ඔයතන කොයිද? මේ ලෝකයේ විතරක්ද ඕනේ? මේ ලෝකයේ පරලෝකයේ දෙකේම ඕනේද? නේදනේ මේ ලෝකයේ විතරක් ලබන්නේ එක ක්‍රමයක් තියෙනවා. මේ ලෝකයේ පරලෝකයේ දෙකේම නම් තව ක්‍රමයක් තියෙනවා. දෙකම කියලා ඉන්න පුළුවන් දෙකේම ඕනෙයක් කියන්නේ වань. ඈ මේ ලෝකේ නම් සැපෙමින් ඉන්න ඕනේ. හොඳට කසිප්පු පෙරන්න. මේ ලෝකෙට වෙන්න පුළුවන්. ගණිකා නිවාස දාගන්න. ඈ ඒකට දුරාචාරයේ ඔක්කොම දුරාචාරයේ තියෙන තරම් ඔක්කොම කරන්න මේ ලෝකෙ සැපෙන්න හැටි. ඈ ඒකට බැංකු කඩන්න. ඈ හොරමරකම් ඒවා තමයි කරන්නේ. හැබැයි වැඩි කල් කරන්න හම්බෙන්නේ නෑ. ඒකත් දැනගන්න. සමහර දෙනෙකුට නම් ඒත් මැරෙනකල්ම කරන්න පුළුවන් වෙනවා. මොකද උපන් කර්ම ශක්තිය බොහොම බලවත් වුණොත් ඕන ජරා ක්‍රමයකින් හම්බ කරලා ජීවත් වෙන්න පුළුවන්. මෙලව සැපෙන්නේ නැහැ කියන හැබැයි එතනින් එහාට නම් සැපක් හම්බෙන්නේ නැහැ. බුදුහාමුදුරන් කියපු ක්‍රමයක නම් මෙලව පරලව දෙකේම සැපයි. ඒ මෙලව පරලව දෙක සැපයි ලබන්නට නම් ධම්මං චරේ සුචරිතං නනං දුච්චරිතං චරේ. සුචරිතෙහි හැසිරෙන්න, දුච්චරිතෙහි හැසිරෙන්න එපා. තවත් තියෙන ඔය ක්‍රම විතරක් නෙමෙයි. උත්ථානවතෝ සතිමතෝ සුචිකම්මස්ස නිසම්මකාරිනෝ. උත්සාහවන්ත වෙන්න, සිහියෙන් වැඩ කරන්න. කලින් කිව්වේ සිහියෙන් වැඩ කරන්න. නිසම්මකාරිනෝ විමුසල වැඩ කරන්නට. කලින් කිව්වේ විමුසල වැඩ කරන්න. සංයතස්සච අස්කන්නාසාදී ඉන්ද්‍රයන් දමනය කරන්නට. ධම්ම ජීවිනෝ අකුසලයේ අතහරින්න කුසලයේ වඩන්න. ධම්මං චරේ සුචරිතං නනං දුච්චරිතං චරේ. ධම්මචාරී සුඛං සේති. ඒ ධම්ම ජීවිනෝ කියලා කියාටයි. අපමත් පස්ස මේ අත්මාදී පුද්ගලයාට යසෝබු වඩති සියලු යසස වැඩෙනවා කිව්වා. ඔතින් දිද කිව්වේ දෙයිය වැඩින්න කියලා. දැන් මේ කරන්නේ බුදුරජාණන් වහන්සේට අපහාස කිරීමක් නෙමෙයි ඉඳලා යන්නේ දෙයියනේ කියකිය අපහාස කිරීමක් නෙමෙයිද? මෙතනින් දන්නවද ඇයි දෙයියනේ කියන වචනේ හැදුනේ කියලා? දන්නවද? දේවත්වය අපේ බියට ඇති කරගත්ත දෙයක්. දේවත්වය කියන එක හින්දු දහමේ කියනවා බ්‍රහ්ම පදාර්ථයෙන් සියලු පදාර්ථ හටගත්තා කියලා. බ්‍රහ්ම පදාර්ථයෙන් සියලු පදාර්ථය හටගත්තා කියනකොට බ්‍රහ්ම පදාර්ථය කියන්නේ සියුම් පදාර්ථය කියන එකයි. සියුම් නැත්නම් ශ්‍රේෂ්ඨ. සියුම් පදාර්ථය මොකද්ද? හින්දු වේදේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන එක උගන්වනවා. හින්දු වේදේ පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ කියලා උගන්වනවා. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේවත් උගන්වනවා. ඉගෙනුවට ගත්ත ක්‍රමය වෙනස්. දැන් ඒ බ්‍රහ්ම පදාර්ථය තමයි පඨවි ආපෝ තේජෝ වායෝ. පඨවි ආපෝ තේජෝ වායෝ තමයි මහා සුලං වශයෙන් අඹරගෙන එන්නේ, විනාශ කරගෙන එන්නේ. බය හිතේද නැද්ද? බය හිතනවා. ඒක නවත්තන්න විද්‍යාවට පුළුවන්ද? මා අඹරගෙන සුලි සුලඟක් එන්න ගත්තොත් සුලි සුලඟ පුළුවන්ද විද්‍යාවට නවත්තන්න? බෑ, මොන ක්‍රමයක්වත් නැහැ. එහෙනම් අපට තියනවාද ඒක කෙරෙහි යම් කිසි පාලනයක්? තියෙනවද? මොන පාලනයක්වත් අපිට නැහැ. ඒ කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සුද්ධ පදාර්ථය කෙරෙහි අපේ පාලනයක් නැහැ. එහෙනම් ඒක අපට විනාශය පිණිසත් හේතු වෙනවා, සෞභාග්‍ය පිණිසත් හේතු වෙනවා. විනාශය පිණිස හේතු වෙන නිසා මොකද වුනේ? දැන් මේක කරන්නේ එක්කෙනෙක්. මේක විනාශය පිණිසත් පවතිනවා. ඒ වගේම මේකේ යහපත පිණිසත් පවතිනවා. මේක කරන්න මේක හටගත් එක්කෙනාට තමයි බ්‍රහ්ම පදාර්ථ කිව්වේ. කවකද? පඨවි ආපෝ තේජෝ වායෝ. මේකෙන් යන විනාශයට තමයි විෂ්ණු ඊශ්වර කියලා කිව්වේ. මේක සෞභාගයට හේතු වෙනවට තමයි විෂ්ණු කියලා කිව්වේ. බ්‍රහ්මටම තමයි, වෙන දෙයක් නෙමෙයි. බ්‍රහ්ම පදාර්ථයයි. දැන් ක්‍රියාත්මක වීගෙන එනකොට මොකද්ද? ක්‍රියාත්මක වීගෙන එනකොට පඨවි ආපෝ තේජෝ වායෝ තමයි ඔක්කොම අඹරගෙන අඹරගෙන ඉන්නේ. වෙන මොනක් තියෙනවද? වෙන මොනක්වත් නැහැ. ඒ අඹරගෙන ඇවිල්ලා විනාශය ඇති කරනවා. විනාශය ඇති කරගෙන දැන් නම් අඹරගෙන එනවා පටන් ගත්ත කෙනෙක් ඉන්නත ඕනේ. මේක කලේ කවුද? නේද? කලේ කවුද මේක? එහෙනම් ඒකල ගන්නවා අපිට නොපෙනෙන බලවේගයක් විසින් මේක කළා කියලා. නොපෙනෙන බලවේගය තමයි දේව කියන සංකල්පයට ආවේ. ඒ නොපෙනෙන සංකල්පේ බ්‍රහ්ම ප්‍රදාතේ බ්‍රහ්ම දෙයියෝ බවට පත් වුණා. දැන් ඒ බ්‍රහ්ම දේවත්වය ඊගාවට විනාශකාරී නිසා එහෙනම් ඒක විතරක් බලාගෙන බ්‍රහ්ම මැව් එක්කෙනාගෙන් පිටක් නෑ. දැන් තව කෙනෙක් ඉන්නවා ඊට බලවත්. මොකද අඹරගෙන එනවා නවත්තන්න බෑ. ඒක නිසා එතෙන්ටත් මොකක් හරි එකක් පිටක් අපිට ඕනේ. නිසා ඒ විනාශය පවත්වන්නට යම්කිසි එච්චර දරුණු විනාශයන් කරන්නේ නැත්නම් එහෙනම් ඒකටත් යම්කිසි නොපෙනෙන බලවේගයක් තියෙනවා. ඒකෙන් විතරයි අපිට පිහිටක් යදින්න පුළුවන් වෙන්නේ. විනාශය ඒකාන්තයෙන්ම එනවා. ඇති වෙච්ච එක වගකීමක් නැති වුණා. ක්‍රමයෙන් බ්‍රහ්ම හිමීට යට වෙලා ගිහිල්ලා විනාශය පැත්තට නැඹුරුණා. විනාශයත් නෙමෙයි ඉස්සෙල්ලා ආවේ සෞභාගයේ පැත්තටයි. මොකද මේ සියල්ල ඇති වෙලා අපට අපේ ඇස්කන් නාස ආදී ඉඳුරන් පිනවන්නට අපේ යහපත පිණිස අපි විෂ්ණු කියලා හදාගත්තේ. විෂ්ණු කියන්නේ පවැත්ම. පඨවි ආපෝ තේජෝ වායෝ වලින් ඇති වෙලා ඊට පස්සේ බ්‍රහ්ම පදාර්ථයෙන් මේ ඔක්කොම හටගෙන තියෙනවා. බ්‍රහ්ම පදාර්ථයෙන් ඔක්කොම හටගත්තා කියලා කියන්නේ අපි සත්තු, ගස්ගල් මේ හැම දෙයක්ම හටගත්තා. මේ හට ගැනීම තමයි පැවැත්ම කිව්වේ. මේ හට ගැනීම යන පැවැත්මට තමයි විෂ්ණු කියලා කිව්වේ. දන්නවනේ ත්‍රිමූර්තියේ තියෙන බ්‍රහ්ම, විෂ්ණු, ඊශ්වර සංකල්පය. මේ සංකල්පය තුළට එනකොට එක කොටසක් බාර, එක කොටසක් කිව්ව නෑ. පැවැත්ම නෙමෙයි පැවැත්මත් එක්කලා මොකද තියෙන්නේ විනාශයක් තියෙනවා. ඒක විශේෂ දර්ශනයක්ද නැද්ද? මේවා විනාශ වීමක් තියෙනවා කියන එක දකින එක විශේෂ දර්ශනයක්ද නැද්ද? විශේෂ දර්ශනයක්. ඒක නිසා තුන්වෙනි ඇහක් තියෙනවා. හරිද? කාටද තුන්වෙනි ඇහ? ඊශ්වරට. තුන්වෙනි ඇහ තියෙනවා. සාමාන්‍ය බැල්මක් නෙවෙයි, ආ විශේෂ පැත්තක් දැක්කයි කිය. මෙහෙම එකක් තියෙනවා කියලා. ඔක්කොම විනාශ වෙනවා, මහා විසගෝරයි. ඒක නිසා ඇඟ පුරාම නැයි ඉන්නවා. ඊගාවට අන්තිමට ඔක්කොම අපි සත්වයන් වශයෙන් මරණයට පත් වෙනවා. ඒක නිසා ඒක තමයි මිනිවලු මාලයක් තියෙනවා. යනකොට මොකක්වත් ගෙනියන්නේ නැහැ, ඔක්කොම අතට දාලා යනවා. විශ්ඳ මුකුත් නැහැ, වස්ත්‍රයක්වත් නැහැ. නිර්වතින් ඉන්නේ විෂ්ණු. ඇයි? විෂ්ණු නෙමෙයි, ඊශ්වර. මොකක්වත් නැහැ. එතකොට ඒ කියන්නේ යනකොට මොකක්වත් ගෙනියන්නේ නැහැ. අන්තිමට ඔක්කොම කෙලවර වෙන්නේ කොහෙන්ද? කියලා සුසානෙන් කෙලවර වෙනවා, අමුසුහුණෙන් කෙලවර වෙනවා. ඊශ්වර කොහෙද ඉන්නේ? අමුසුහුණේ ඊශ්වර ඉන්නේ. වාහනේ ගොනේ. ගොනා කියන්නේ කර්මයයි. චක්කංව වහතෝ පදං. ගොනාගේ පසුපස එන ගැලවගෙන කියන්නේ කර්මයයි. ඒකයි තමයි ගොනා වාහනේ කළේ. ඔන්න ඊශ්වර සංකල්පය ඇති වුණා. ඊශ්වර දෙයෝ. අර දැන් බ්‍රහ්ම විෂ්ණු ඊශ්වර. අරද මම වරින් වර කියලා තියෙනවා බ්‍රහ්ම ඇති වෙච්ච හැටි. ඕක මම කලින් කල කියලා තියෙනවා. ඉතින් මොන හතරක් තියෙන දෙයෝ මැව්වා බ්‍රහ්මට, විෂ්ණුට මැව්වා සෞභාග්‍ය වශයෙන්. තව එක්ම ඔක්කොම කියන්ට අලි බඩක් එක්කලා සූර්යා සංකේතවත් කළා. කරවට අදාළ කහපාට සලුව ස්වභාව ධර්මයේ සංකේතවත් කළා. තව එක්ම නිල් පාටට ඔක තමයි විෂ්ණු කියලා කිව්වේ. මේ විදිහට සංකේතාත්මක දේව රූප. ඒකෙනි පින්නත් බ්‍රහ්මට බහරයාවක් ඉන්නවා. ඇත්තටම බ්‍රහ්මයන්ට බහරයාව ඉන්නේ. බ්‍රහ්ම කියන කැත්ත කියන්නේ කාමයන් අතර ප්‍රේත. නමුත් සංකල්පයේදී ප්‍රශ්නයක් නැහැ. ඒ බ්‍රහ්ම පදාර්ථය කියලා අරගෙන මේකෙත් අතනත් සරස්වති නමුණු ගෙනාවේ සංකල්පයක්ම තමයි. ඒ නිසා ඒකද සාරිලන් සංකල්පයක් එකතු කළා. දෙක එකද තිබ්බා. මේක තියෙනවා නම් මේකත් තියෙන්න ඕනේ. විෂ්ණු කියන්නේ ප්‍රඥාවකුත් තියෙනවා නම් සැපේකුත් තියෙන්න ඕනේ. ආදරයේ සැපේ ධනෙ සම්බන්ධ කළා ලක්ෂ්මිය ගෙනාවා. ඊට පස්සේ විනාශය තියෙනවා නම් අනුකම්පාවකුත් ඕනේ. උමා අනුකම්පාව විනාශයත් එක්කලා රෞද්‍ර බවකුත් තියෙනවා. උමාගේ රෞද්‍ර බවක් තියෙනවා. මහා කාලී, යම කාලී, ගිනි කාලී, සෝහං කාලී ආදී වශයෙන් මහා විශාල නම් ගොඩක් තියෙනවා. කාලීට භද්‍ර කාලී කියලා කිව්වේ අර අනුකම්පා සහගත පැත්ත. මොන දෙවියන් ගිමෙවින් අනේ අපිත් කරගහ ගත්තනේ නේ බෞද්ධය ටිකක්. ඕක මෙච්චර හොඳ ලස්සනට බුදුහාඳුරු පැහැදිලි කළා කියනවා. බුදුහාඳුරුම කියනවා උපාදෝවා තථාගතානං අනුපාදෝවා තථාගතානං පිටාව සාධාතු. තථාගතයෝ ලෝ පහළ වුණත් නැතත් ධාතු ස්වභාවයේ පිහිටියාම වෙයි. මොකද්ද? පඨවි ආපෝ තේජෝ වායෝ ධාතු ස්වභාවය පිහිටියාම වෙයි. ධම්මට්ඨිතතා ධම්මනියාමතා. ඒ ධාතු ස්වභාවයෙන් තමයි ධම්ම කිව්වේ. එක ස්ථිතියක් තියෙනවා පවත්ම. ධම්මනියාමතා පවත්න ආකාරයකුත් තියෙනවා කියලා කියනවා. සබ්බේ සංඛාරා අනිච්චා. අර ධාතු ස්වභාවයෙන් තමයි අනිච්චා කියලා කිව්වේ. සබ්බේ සංඛාරා දුක්ඛා. ඒ ධාතු ස්වභාවයෙන් තමයි සංඛාර දුක්ඛ කියලා කිව්වේ. සබ්බේ ධම්මා අනත්ත පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ ධර්මයන් එකක්වත් මගේ කියලා ගන්න පුළුවන් දේවල් නෙමෙයි. එනිසා සබ්බේ ධම්මා අනත්ත මගේ කියලා ගන්න බෑ. මොකද අරකින් කරකිලා කරකිලා එන දේවල් එකක්වත් මට නවත්තන්න පුළුවන්ද? ගින්න නවත්තන්න පුළුවන්ද? බෑ. මේ සියල්ලම සබ්බේ ස්වභාවයන් එකක්වත් මට නවත්තන්න බෑ. මේක ලෝකේ ධර්මතාවයයි. ඒකයි බුදුහාමුදුරුවෝ කිව්වේ මං බුදු කෙනෙක් ලෝකේ ඇතත් නැතත් ලෝකේ මේ ධර්මතාවය නම් පවතිනවා. ඒක අනිත්‍යයි දුකයි අනාත්මයි. අනිත්‍යයි දුකයි අනාත්මයි ගතිය බුදුහාමුදුරුවෝ නවත්තන්න පුළුවන්ද? පුළුවන්ද? බෑ. ඒක බුදු කෙනෙක් ලෝකේ පහළ වුණත් නැතත් තියෙනවා. බුදු කෙනෙකුටවත් වෙනස් කරන්න පුළුවන්ද? නෙමෙයි ඒ ධර්මතාවය. එතකොට ඒ වගේ දෙයක් වෙනස් කරන්න බැරි දෙයක් පිළිබඳව දරාගත් සංකල්පය තුළ තමයි දෙවියන් වහන්සේ කියන සංකල්පය ඇති වුනේ. දැන් බලන්න Hindu ආගමේ කියනා වගේම මුස්ලිම් ආගමේ කියන්නේ නැද්ද දෙවියන් වහන්සේ හැමතැනම ඉන්නවා කියලා? කියනවද නැද්ද? කියනවා. හැමතැනම ඉන්නවා. මොනවද හැමතැනම? පඨවි, ආපෝ, තේජෝ, වායෝ. ක්‍රිස්තියානි ආගමේ කියන්නේ නැද්ද දෙවියන් වහන්සේ හැමතැනම ඉන්නවා කියලා? පඨවි, ආපෝ, තේජෝ, වායෝ. හරිද වැරදිද? හරි. ඒක තමයි දර්ශනය. මොකද්ද එහෙනම් බුද්ධ ආගමේ තියෙන වෙනස? සර්වබලධාරී දෙවියන් වහන්සේ කිව්වහම වැරදි දේවට? හරි. එහෙනම් බුද්ධ ආගමේ ක්‍රිස්තියානි, මුස්ලිම්, Hindu ආගම්වල තියෙන වෙනස මොකද්ද? අර ආගම් ඔක්කොම ගත්තේ මොකද්ද? ඒවා මට පාලනය කරන්න බෑ. ඒවා සාර්වකාලිකයි. ඒවා නිත්‍යයි. මගේ යම් මටත් යම් කිසි විදියකින් ඒකට යැදීමක් කරලා පිහිටක් ලැබුවොත් විතරයි සැප. ඒකේ පිහිට පැතීමයි මට කරන්න තියෙන්නේ. ඒ වගේම ඒ සාර්වකාලික තත්වයට, නිත්‍ය තත්වයට යන්නත් නම් වෙනස් නොවන තත්වයට යන්න එකතු වුණොත් එතන තමයි සැපය කියලා කියන්නේ. ඒකට මේ කිසිවක් ඒ තත්වයේ ඒ දේවත්වයේ මගේ පාලනයක නෑ. මට වැඩි ඒවා එහා තියෙන්නේ. මගේ පාලනයක නෑ. ඒ නිසා ඒවා අනාත්මයි කියලා බුදුහාඳු කිව්වට මේගොල්ලෝ ගත්තේ මාව පාලනය කරන්නේ ඒකයි මගේ දේ, ඒකයි මගේ යහපත අයහපත ඔක්කොම එතනයි. මගේ දේ ඒක. ඒක තමයි මගේ ආත්මය. පරමාත්මය ඒකයි. එනිසායි නිට්ටයයි සුඛයි ආත්මයි කියන දර්ශනය ඇති වුනේ. ඒ ඇත්ත ඒ සියල්ල නිට්ටයයි සුඛයි ආත්මයි කියලා ගත්තා බුදුහාමුදුරුවෝ කිව්වා පඨවි ආපෝ තේජෝ වායෝ අනිත්‍යයි කියලා. මේ අනිත්‍ය ස්වභාවය මම ආයනය කළා ගත්තනම් උපාදානය කරානම් පඨවි ආපෝ තේජෝ වලින් හැදිච්ච විඥාන කියන ධාතු ස්වභාවයනුත් හැදිච්ච පඨවි ආපෝ තේජෝ වායෝ පමණක් රූප, පඨවි ආපෝ තේජෝ වායෝ විඥාන කියලා අපම සත්ව. මේ කොටස් දෙකෙන් එකතු වෙච්ච මේ කොටස් පහකින් යුක්ත සත්වයාත්, ඒ වගේම කොටස් හතරෙන් යුක්ත රූපත්, මේ හැම දෙයක්ම අනිත්‍යයි. ඒ අනිත්‍ය නිසා මේක ග්‍රහණය කරන්නේ පා ග්‍රහණය කරගත්තොත් දුකයි. අල්ලගත්තොත් අනිත්‍ය දේ මට කියලා මොකද පවතින්නේ නැහැ. ඒකෙන් දුකයි. මගේ විශ්ේ පවත්වන්නේ නැහැ. ඒ නිසා අනාත්මයි. අනිත් ආගම් ඔක්කොම කිව්වේ නිට්ටයයි සුඛයි ආත්මයි. මෙතනින් පිහිට යදින්න පිහිට යද්දොත් පමණයි ඒක ඔබට ලැබෙන්නේ. බුදුහාමුදුරුවෝ කිව්වා අනිත්‍යයි දුකයි අනාත්මයි පිහිට යදලා වැඩක් වෙන්නේ නැහැ. මේකට තියෙන තණ්හාව අතාරින්න, මේක මගේ කියලා ගන්න එපා, ග්‍රහණය කරන්න එපා. ග්‍රහණය කරුවොත් ඔබ අමාරුවේ වැටෙනවා. ඒකෙන්ද අතහරින්න, අතහැරිය තරමට සැපේ තියෙනවා කියලා බුදුහාඳුරෝ දේශනා කළා. ඔන්න බුදු කෙනෙකුගේ දර්ශනයයි අනිත් දේව සංකල්පය අතරේ වෙනස. එහෙනම් ඔච්චරට පැහැදිලිව තියෙනවා. දැන් පැහැදිලිව තීටි දැන් සැප ලබන්න කියලා හිතාගෙන මිත්‍යා දෘෂ්ටියකට එල්බගත්ත මනසෙන් යුක්තව කොහෙද යන්නේ? නිරේගාමි මගක් යනවා. අපායට යන්නේ. දැන් අලුත් අවුරුද්දෙත් අපායට තමයි යන්නේ. කොහක්වත් නෙමෙයි. නැද්ද ලෑස්ති වෙනවා අලුත් අවුරුද්දට. ලෑස්ති වෙලා තණ්හාව 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 තමයි වඩන්නේ. කොච්චර ඇඳුම් දුන්නත් මදි අලුත් අවුරුද්දට ඕනේ තමයි. නේද? ලස්සන ඒවා අල්මාරියේ පුරවල තියෙනවා. ගිය අවුරුද්ද ගෙනාපු එකක් තාම හිමම ඇති. අවුරුද්දට නැද්ද? බලන්න ගිය අලුත් අවුරුද්දට ගත්ත ඇඳුම තාම නැද්ද කියලා. සමහරක් ඇත්තන්ගේ අල්මාරි වල තාම ඒවා හිම තියෙනවා. ඒත් මේ අවුරුද්දෙත් එකක් ගෙනිහිල්ලා තෙන්ද එකතු කරනවා. මොන්න අනේ මෙහෙම සංහාව. ඉතින් බලන්න නිකන් හිතලා ඊගාවට කමක් නැහැ පින්නත්. ඇඳට කමක් නැහැ. ලස්සන ඇඳු ජෝක අවුරුද්දට විතරක් නෙමෙයි තියෙනවා නම් හොඳ හැම ඕන වෙලාවක ඇඳගෙන ඉන්න ලස්සනට කවුරුත් අකමැති නෑ. ලස්සනට අඳින්න හොඳයි. හැමදාම අවුරුදු තියෙනවා නම් කොච්චර හොඳයිද? අන්න බුදුහාමුදුරුවෝ කිව්වේ හැමදාම අවුරුද්දයි කියලා හිතාගෙන ජීවත් වෙන්න. බුදුහාමුදුරුවෝ සැප ලබන්න එපා කිව්වේ නෑනේ කාටවත්. බුදුහාමුදුරුවෝ සැප හිඟන්න එපා කියලා බුදුහාමුදුරුවෝ කිව්වේ. සැප හිඟා කන්න එපා, හිඟා කකා සැප ඉල්ලන්න එපා. සැප ඕනේ නම් උත්සාහයෙන් වීර්යෙන් සැප ගන්න ලෑස්ති වෙන්න. හිඟා කෑවට සැප හම්බ වෙන්නේ නැහැ. සැප ලබන මඟ හොඳට දේශනා කළා. පින්වත් කියනවනේ බුදුහාමුදුරුවෝ මම හැමතිස්සෙම මතක් කරනවානේ, එපා එපා යදින්න ප්‍රාර්ථනා කරන්න හම්බ වෙන්නේ නැහැ කියලාම කිව්වා කියලා. එහෙම ලැබෙනවා නම් මේ ලෝකේ කාට මොකකින් අඩුවක් වෙයිද කියලා ඇහුවා. නිසා පින්වත්නි බුදුරජාණන් වහන්සේ කියපු මගට එන්න. මගට ආපම හරි ලස්සනට තියෙනවා මේ සැප ලබන මග. බලන්න පොඩ්ඩක් කල්පනා කරලා. ලෝක ආර්ථිකයක් තියෙනවා. ඔය ලෝක ආර්ථිකය බලන්න කොහොමද සකස් වෙලා තියෙන්නේ කියලා. ආර්ථික විද්‍යාව කරන්න ඉන්නවනේ. ඉන්නවද මෙතන? ආර්ථික විද්‍යාව විශේෂඥයෝ ඉන්නවද මේ හරියේ? මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා අහගන්න. කවුරුත් ඉන්නවද? දැන් නම් හිටියත් කියන එකක් නෑ. කනද? ආර්ථික විද්‍යාව කරනවා. ඔය ආර්ථික විද්‍යාවේ එන කොහොමද කියන්නේ වැයයි අයයිනේ තියෙන්නේ. අය වැය තියෙන්නේ. ඔය අය වැයේදී නැද්ද අය වැඩි කරගන්නට වැය අඩු කරගන්නට ඉතා සියුම් ආකාරයෙන් මිනිසුන් ඇතුළු සත්වයන් ඝාතනය කරන ක්‍රම සම්බන්ධද නැද්ද? කෙලින්ම එල්ල වුණේ නැති වුණාට ඒ ක්‍රමයේ ක්‍රමවලට සම්බන්ධ වෙලා එනකොට ආර්ථිකයේ නැද්ද? ආර්ථිකයේ නගා සිටවන්නේ ඔකින් එකින් ඉන්නේ. ඉතාම සියුම් ආකාරයකින් අනුන්ගේ දේ ග්‍රහණය කිරීම නැද්ද? තියෙනවා. ඉතා සියුම් ආකාරයෙන් හෝ ඕලාරික ආකාරයෙන් හෝ දුෂ්චරිතයෙන් පරදාර සේවන ගණිකා නිවාස හෝටල් ලෝයෙන් නෙමෙයිද හම්බ කරන්නේ නැද්ද? ඒවෙන් ඔය අයවැය හදන්නේ. ඊගාවට බලන්න ඒක විතරක් නෙමෙයි බොරුවෙන් වංචාවෙන් නැද්ද? තේනවා. ඊගාවට මත්පැන් මත්වලඳාම නැද්ද? ඔයතර කියනක ලෝකයේ තියෙන දුප්පත්ම රට මොකද්ද කියනකොට කොට්ටුයි කියන්නේ නැහැ කවදාවත් ඔයත් ඈ නෑ නෑ මගල හිතන්නේ නැත්නේ. ඇමරිකාව තමයි ලෝකේ තියෙන දුප්පත්ම රට. දන්නවද? ඇමරිකාව තමයි ලෝකේ තියෙන දුප්පත්ම රට. ඇයි එහෙම කියන්නේ? බලන්න කියන්නේ ඇමරිකාවේ අනිත් ලෝකේ තියෙන රටවල් වල යුද්ධ ටික නැවතිලා බලන්න කියන්නේ ඇමරිකාවට මොකෝ වෙන්නේ කියලා. යුද්ධ ටික නැවතිච්ච එක මං ඇමරිකාව බිම මොකක්වත් කරන්න හම්බ වෙන්නේ නැහැ. මොකද ඒකේ තියෙන 17ක් 20ක් අතර එකක්. හැබැයි ඒක තුලින් තව විහිදිලා යනකොට මුළු ආර්ථිකේම වඳා තියෙන ඇමරිකාවේ ඕක මතයි. අපි ඊට වැඩිය ගොඩක් පෝසත්තා. ඒව නැති වුණාට තාම අපි පොස් තාම අපේ විදිහට තාත්තිකට ඇද වැටලා නැහැ. අපේ මිනිස්සු ඕක දන්නේ නැහැ. ඒ ලනුව ගිලලා ඒ මිනිස්සුන්ගේ අවි අරගෙන අපි විනාශ වෙනවා ඒගොල්ලන්ගේ පෝසත් කර කර. මෙන්න අපේ තියෙන මෝඩකම. බලන්න. ඇයි ඒ හේතුව? ඒ රටවල් දියුණු වෙලා තියෙනවා. ඒ වුණත් වෙනත් නේ දියුණුව මොකද්ද? මිනිසුන් වශයෙන් දියුණුද කවුරුත්? නෑ. මිනිසුන් වශයෙන් එන කොටා ගන්න ඒවා සීමාවක් නෑ. මිනිහෙක් දිහා බලන්නේ මිනිස්යන් දිහා බලන ආකාරයෙන් නෙමෙයි. හතුරෙක් දිහා බලන ආකාරයෙන් තමයි. නිකන් බලාගෙන හිටියොත් ටිකක් ඉවරයි. දෙපාරක් තුන් පාරක් එක්කෙනෙක් දිහා බලුවොත් ඉවරයි. මග යන හැටි ඊළඟට වැඩි උන් දෙයක් එන්න පුළුවන්. ඒ කියන්නේ කවුරුත් කාගයක් අධ්‍යය බලන්නේ නැහැනේ. ඔය යනා ඉච්චර තමයි. බලුවොත් ඕනාට වැඩිය අනිත් මියා සැක හිතනවා. මොකද හැමෝම සැකෙන් තමයි ජීවත් වෙන්නේ. එහෙම රටක්. එහෙනම් පෝසත්ද? එහෙම රටක් නෑ. බුදන්න අපි කොච්චර නේද මෙච්චර බෝම්බ පුරද්දිත් අපි හිමන හිනාවේ. එහෙනම් කොච්චර නේද? මෙච්චර බොමු පුරනවා, මෙච්චර අතනාතන මේවා එනවා, ගෙවල් ගිනි තියනවා. එකකින් කාටද දැන් මේ සල් ආයවැය? කාටද මේ ධනය? මිනිස්සුන්ටද, යක්ඛුන්ටද, തിരിച്ചങ്ങോട്ടത് നോക്കേണ്ടത് ഞാർത്തിക്ക് ഇക്മണ്ട് മിനിസ്റ്റ് മിനിസ്റ്റ് ഉണ്ട് മിനിസ്റ്റ് ഏനാ മിനിസ് ഗതി തീയനത്തു വന്നിട്ടുണ്ട് ഉസാസ് മനസ്സക്തി എത്തണ്ടായി ആർത്തിക്ക് ഈ ഉസാസ് മനസ്സക്തി എത്തണ്ട മിനിസ് ഗതി എത്താൻ ഈ മിനിസ് തിരിസണ്ണുണ്ടാ യക്കുണ്ടാ വട അന്ത വേണ ഈ രണ്ട് ആർത്തിക നോക്കട്ടത് അന്ന് ജപ്പാനെ വെച്ചത് ജപ്പാനെ ആർത്തിക വിത്ര ബലുവ മിനിസ് കമകന ബലുവ അമ്മു അമ്മയെ വന്നിടന്ന് മറാകന കണ്ണിനെ ഹോട്ടലേട്ട് ഗ്യാമ് ഹോട്ടലേ തിനാലു മേസെ മറ്റു ദക്കേക്കിനെ കീവ വിസ്തരകില്ല ഹോട്ടലേ തിനാലു മേസെ മേസി അട്ട വന്നിടവ സെറ്റ് കല്ല തീന മേസി മെഡ് കപ്പല തീന അയക്ക് തന്നെ ഒലുവ തീയന്നെ ഇതുപക്ഷെ മണ്ണിങ് ഗഹന ഒലുവട്ട് ഗഹപ്പം ഒലു കട്ട അയിൻകല്ല എഹമ്മ സോസ് ദാല അമ്മയെ വന്നിടകെ മൊലേ കണ ഇക തമായി ബുദ്ധാഗമ ജപ്പാന് ബൗദ്ധനത്താക്കെ ജപ്പാന് ഇക തമായി ജപ്പാന് ബുദ്ധാഗമ ഇതുപക്ഷെ തവ ഇതുലങ്ങി തീയനോ ഇക്തറ മുനദേക്കിയ യാം കിസി പാനയ ഈ പാനയ ദാന ഫ്രിഡ്ജ് എക്കെ ദാല മാലു ദാന ഇക്കട്ട് വത്തുരന്നെ വത്തുര മാലു ദിയ വിവി ഇന്നോ മാലു പീനോ മാലു പീന പീന ഇന്നത്ര അരക്ക് ഹേമ ഗണവേനോ ഇതുവശേക്ക് അറേ സഞ്ചാവുവാകെ ഹെദിനോ ഇതുവശേക്ക് കപ്പാകന കാണോ അമ്മ മാലു അമ്മ തമായി കണ്ണി മിനിസ്റ്റത് സൂക്ഷ്മമായി ഓമസിയുടെ സഹമ്പകരണം പുലാങ്ങുന്ന കേട്ടാട്ട് നമുക്ക് മിനിസ്ക്രമ നെത്തുക നമുക്ക് അരക്കെങ് ക്രമക്രമേൻ ക്രമക്രമേൻ കരുണാ മൈത്രിക്കിനെ ഒക്കോമ നമുക്ക് എത്തനെയും കരുണാ മൈത്രിയെ നെത്തിനാട് പാസ് അനിച്ചിൽ പത് രക്കത് രക്കത് കരുണാമൈത്രി മത്തായി അനിത്തൊക്കെ തീയന്നെ ഏക കെട്ടുന്ന പാസ് മുഖക്കത്തേക്കെന്നെ ഇതുവശ ക്രമക്രമേ ദുരാചാര മത്തൊക്കെ ഐ ഗണിക്കാവിലടുക്കിയാമ കൗത അന്തേ ഇന്നെ ജപ്പാനെ പുതുമ ഗണിക പരിഹാനിയാക്കിയനോ മത്തൻവരത് ജപ്പാനെ മത്തൻ വഹിക്കില്ല ഏക തമ ഇഹിര തത്വേ തീയന്നെ സിഗരറ്റ് ഏ പത്രില തീയന്നെ ആഴത്തേക്ക് മുഖ തൂന്നേ ബലുമക്കൊക്കെ പിമ്പുന ബലുമക്കോയ കടുപ്പുറല ഇന്തോനേഷ്യ ഇപ്പൊരുന്നേ മിനിസ്കമ സെലക്കുവിനെ സല്ലി ഇപ്പൊ കിയാ മലേഷ്യ ആട്ട് മുഖത്ത് വീക്കനെയാണ് ഈ കത്തേ മതി സിംഗപ്പൂർ ആട്ട് മുഖത്ത് എല്ലാത്തേ സിംഗപ്പൂർ തീവ്ര ഇതെ ഏ ഈശ്വര സിംഗപ്പൂർ നിമി ഇതെ തീന് ദങ്ങി ആർത്തിക്ക് കടാകന വെട്ടില്ല സിംഗപ്പൂർ ഏയ് ഇഹനട്ട് മനക്ക മിനിസ്കമ ഹിത്തേ അവിടെ നഗിനത് തന്നെ ഹിന്ദിത്തിങ് അഭിപേരിലായി മൂന്നോ നഗിനതേ നമ്മ പാലട്ട് ബഹിമതി നഗിനത് അക്കി അപ്പിട്ട് കഥാകരണേ നമ്മ അപ്പിട്ട് മെഹിമ വേണ്ടോടിനെ അപ്പിട്ട് ദർശനീയത്തിനോ അപ്പിക്കാവ് പിന്നത്തി ഇന്ത്യാവ് സമഹാര പ്രാന്തവല് ഇന്ത്യാവ് സമഹാര പ്രാന്തവല് സമ്പൂർണ്ണ മത്തൻ തഹന ഏകോട് ഗന്നത്ത് മത്തനെ ലുക്കോ ആദായമാ ഗന്ന പോലെ തഹനം കാ നമുക്കോ ഹേതു ദന്ന ആദായം വെടി വിനാശേ വെടി കില അപ്പേ അപ്പേ മന്ത്രി ഗുരു എന്നത്തിസില്ല തവ മറ്റേ കക്കോണി കില ദാല അപ്ലിക്കേഷൻ തവ മത്തൻ ശാല വക്കോണി കിലയാട്ട് വിനത്തി പൊടിത് ലക്ഷ തുനക് ഹതറക് അത്ര ആദായം ലഭനാലു ഇക മത്തൻ ശാല വക്കിങ് മെത്തിയമതി വരു ഈർഷ്യാക്കാൻ ഈർഷ്യാക്കരണ്ടിപ്പാ നമുക്ക് അനുകമ്പാക്കര മേ എത്തു ജാത്യാക് വനസനോ നീന്ത കേള നീ കൗത് വനസൻ ഈകളു സല്ലി ഹമ്പക്കരണ എത്ത ഈകളു ദന്നിനെദ്ദ പൗൽ ജീവിത വലട്ട് വിനതേ ദരു അന്റ വിനതേ അനാഗത പരപ്പുരട്ട് വിനതേ റട്ടേ ആർത്തിക്കേറ്റ് വിനതേ ദന്നിനെദ്ദ ആർത്തിക്കന കേക്കാന മെത്തന ആർത്തിക്ക കടാകനായിട്ടുണ്ട് മക ഒക്കെ സലസല മീ പറ്റേ ഒന്ന് ബുദ്ധിയേറ്റ വിലാത്തിയുന്നതേ അപ്പൊ എത്തോക്കോമ എവില്ല പിട്ടുരാട്ടാറുള്ള ഒന്നേട്ട് ഇഗനഗന ഇഗനഗന ആവാ നമുക്ക് ഇഗനഗന എവില്ല ഒക്കെ മുന മനസ്സാ തീയന്ന് പ്രസന്ന മനസ്സക്കനേ മോഹിൻ അന്തവെച്ച മനസ്സാക്കിയെന്ന് മോഹിൻ അന്തവെച്ച മനസ്സാ ഇൻസേ തൻകരാണ് അര പിട്ടുരാട്ടാറുള്ള തീന ഒക്കോമട്ട് മെഹിഗനല്ല അറ്റന്ന് പിന്നത്തി പിട്ടുരാട്ടക്ക് തീയന ദേവത് ഹറിയട്ട് മെഹിഗനല്ല ദാനം ഏറ്റവും
ඒකවත් හරියට ගේන්න අපේ උගත්තුන්ට පුළුවන් කමක් නැහැ. බලන්න මම උදාහරණයක් කියන්නම්. අපේ රටේ ළමයි ඉස්කෝලේ යනවා. අපේ රටේ මේ ඉස්කෝලේ යන ළමයි උදේ එක ඉස්කෝලේකට යනවා, හවසට තව ඉස්කෝලේකට යනවා. දවසකට ඉස්කෝල දෙකයි ළමයින්ට. ළමයින්ගේ ළමා කාලයක් තියෙනවද? නැහැ. මානසික රෝගීන් නෙමෙයිද ළමයි? පින්නත් මුළු දවසෙම අනිත් රටේ ඕස්ට්‍රේලියාවෙ ඉන්නත් ළමයි මුළු දවසෙම ඉගෙනීමට යෙදෙනවා. හැබැයි ඉස්කෝල දෙකට යන්නේ නැහැ. ඒ ළමයි ඉගෙනීමට යෙදෙන්නේ මුළු දවසෙම බුද්ධි වර්ධනයට. උගත්කමට නෙමෙයි. ඉස්කෝලෙන් පොඩ්ඩක් උගත්කම අරගෙන එනවා. අරගෙන ඇවිල්ලා ඒ උගත්කම බුද්ධි වර්ධනයට යොදනවා. කොහොමද ඒ දන්නේ? ඉස්කෝලෙන් දෙනවා. මොනවද ඒවට කියන්නේ? ගෙදර ඇවිල්ලා හෝම්වර්ක් නෙමෙයි කියන්නේ. ඇසයින්මන්ට්ස් දෙනවා. දීලා ආවට පස්සේ ලියන්නට ඕනේ. මොකද ඒක සිංහලෙන් කියන්නේ? තවරුම් දෙනවා. තවරුම් අරගෙන ඇවිල්ලා ඉතින් යන්න ඕනේ ලයිබ්‍රරිස් වලට. කියලා හොයනවා, ලියනවා, කම්පියුටර් දානවා, ඔක්කොම දැන් හොයනවා හතර වටේම. හොයලා ගහනවා. මේ වැඩ තියෙනවා ළමයින්ට. වැඩ තියෙන්නේ මොනවද? බුද්ධි වර්ධනයට. අපේ තියෙන්නේ මෙතනනොත් ගත්ත ටිකක් තවත් උගත් ඔක්කොම තමයි උගත්කම. බුද්ධිය මුකුත් නැහැ. බුද්ධිය කෙලට වෙනවා. බුද්ධිය හීන වෙනවා. බලන්න එක ළමයෙකුට දීලා තිබුණා අටවෙනි ශ්‍රේණිය විතර ළමයා හිටියේ. එළවන උඩක් බිමක් දන්නේ නැහැ. ඒ ළමයට ප්‍රශ්නයක් දීලා තිබුණා චතුරාර්ය සත්‍ය ධර්මයේ තුල ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගොනු වෙන්නේ කොහොමද කියලා. බලන්න. එතකොට අර ළමයාට එක ප්‍රශ්නෙම මුළු බුද්ධ ධර්මම දීලා නේද හොයන්න? ඈ? ප්‍රශ්න පත්‍රයක් නැහැ. එක ප්‍රශ්නයයි දීලා තියෙන්නේ. හොයපන් දර්ශනයම බුද්ධ ධර්මයේ තියෙන මොකද්ද කියලා. දීලා වලකුණා. අනේ එනවා පන්සලට ඇවිල්ලා අර අපිත් එක්ක සම්බන්ධයි. සමහරට එනවා ඇවිල්ලා කතා බහ කරන හිඳ ඉතින් හොඳට තේරුම් කළා දුන්නා. පින්නත් පුදුම නන්දුකුත් තියෙනවා හොයන්නේ ළමයින්ට. හැබැයි හැම ළමයකටම දෙන්නේ නැහැ. බුද්ධාගම විශේෂ වශයෙන් ගත්ත ඇත්තන්ට විතරයි ඒක දෙන්නේ. ඒ ප්‍රශ්නේ දෙන්නේ හැමෝටම දෙන්නේ නැහැ. මොකද ඔනෙකට තෝර ගන්න පුළුවන් වෙන්නේ දර්ශනයකොත්. දර්ශනයක් වශයෙන් තමයි දෙන්නේ ඉගෙන ගන්න. ආගමක් වශයෙන් නෙමෙයි දර්ශනයක් වශයෙන් අරගන්නේ. ඒ දර්ශනයක් තියෙන දෙනවා දර්ශනාත්මක උත්තර දෙයිපන් කියලා මේකට. ඇවිල්ලා හොයනවා. බලන්න මෙච්චර බෞද්ධ රටක කවදාවත් SSC පත්‍රයටවත් ඇවිල්ලා තියෙනවද ඔයගොත් ප්‍රශ්නය? නිකන් හිතන්න පොඩ්ඩක්. බුද්ධිය අවශ්‍යයි. ඒ බුද්ධිය මූ කරා යෑමට තමයි පින්වත්නි පුංචි කාලේ ඉඳන්ම අපේ තිබුණ ක්‍රම හදලා. අපේ පුංචි ළමයින්ට නොඑක් දේවල් දීලා තිබුණා. ඒ වගේම සිහිය දී බුද්ධියට සිහිය හුඟක් අවශ්‍යයි. ඔය කටපාඩම් කරන ඒවා, කවි පාඩම් කරන ඒවා, අම්මට රෝස මලේ නටුවේ කටු කියලා දෙන්නේ මොනවාද? දන්නවද අම්මලා ඒක රෝස මලේ නටුවද? කියමු බලන්න පොඩ්ඩ. රෝස් ඔට්ටේ ඔය මම කියන්නේ ඔට්ටේ ඇත්ත ඔය කවිය සම්පූර්ණයෙන් කියන්නේ එතකොට. රෝස මලේ නටුවේ කටු වන බඹරෝ ඔහොම හිතු නටු වෙනුවේ මල සිඳිමි වෙන අන්න හරි. මොකද්ද කවුද කියන්නේ? කොහක කියපු කෙනා තුසන්ව මල තොපටයි තනියා පැටයි මම ළමයෝ තනි උරමි. දැන් දැනගෙන හිටියේ නෑ නේද? අර ඉතින් වයසක උපාසකම වින්ද දැනගෙන හිටියා ඒක. ඉතින් ඔය කවිය ලස්සනට කියලා ළමයට පාඩම් කරවනවා. මොකද්ද මේ කරන්නේ? ඕක කිව්වයි කියලා ළමයට අරක් තියන්නේ.